ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
දෑවනම් තවත් සතියක අවසානයට තමයි ලංවෙමින් සිටින්න. සමස්ත ලෝකයේ විවිධ රටවලින් ගෙවිගිය සතියෙන් වාර්තාවනු උණුසුම් සහ වැදගත් තොරතුරු සම්බන්ධයෙන් අවධානයක් යොමු කරන ලෝ වටා විදේශ විත්ති සමාලෝචනය විශේෂංගයට තමයි දැන් අපේ අවධානය. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වෙනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ ගෙවිගිය සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තාවනු තොරතුරු මොනවද කියලා. මාස දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ සමස්ත ලෝකයේම කතාබහට ලක්ුණු ඒ වගේම ආන්දෝලනයක් සිදු කරන රුසියා යුක්‍රේන ගැටුමින් වාර්තා වුණ තොරතුරුත් එක්කම අපි අපේ කතාව පටන් ගමු. මේ ගැටුම් හේතුවෙන් මේ වෙද්දී දැඩි හානි රැසක් සිදු වෙලා තිබෙනවා. ඒ අතරම යුක්‍රේනයේ මරියුපොල්හි වානේ කම්හල තුළ දින ගණනක සිරව සිටි සිවිල් වැසියන්ට ඉවත්වීම සඳහා දින තුනක සටන් විරාමයකුත් රුසියාව ප්‍රකාශයට පත් කළා. අපි මේ ගැන එහෙමනම් මුලින්ම කතා කරමු.
නිපුණ, දැන් මේ මරියුපොල් ප්‍රදේශයේ මේ වෙනකොට රුසියානු හමුදා බට පිරිස් වලින් ඒ මුළු ප්‍රදේශයම වාගේ අත්පත් කරගෙන තිබුණට ඒකේ අක්කර දහස් ගණනක විතර භූමි ප්‍රමාණයක් තියෙන වාහනේ නිෂ්පාදන මධ්‍යස්ථානය තවමත් යුක්‍රේන් හමුදාව පාලනය තියෙනවයි කියලයි වාර්තා වෙන්නේ. ඉතින් මේ වාහනේ කර්මාන්ත ශාලාව අත්පත් කරගන්න අතුරු මේ මුළු මරියුපොල් ප්‍රදේශයේම රුසියාවේ පාලනයට රතුවා කියලා කියන්න අමාරුයි. ඉතින් මේ වෙනකොට වාහනේ කම්හල සම්පූර්ණයෙන්ම වට කරලා ඒකට ඇත්තට කිසි කෙනෙකුට ඇතුල් වෙන්නට හෝ පිට වෙන්නට බැරි විදිහට රුසියානු හමුදාව ඒක වටලලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ ඇසොෆ් ස්ටයිල් කියන වානි කම්හල ඇතුලේ සෑහෙන පිරිසක් යුක්‍රේන් හමුදාවට අමතරව සාමාන්‍ය සිවිල් වැසියරුත් මේ යුද්ධේදී තුවාල ලැබපු සිවිල් වැසියන් අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර බලාපොරොත්තු වෙන මෙතන මේ ස්ථානයේ රැඳී ඉඳලා තියෙනවා. නමුත් ඔවුන්ව එළියට ගන්න ක්‍රමයක් නැතිව තමයි මේ වෙනකොට මුළු ජාත්‍යන්තර අවධානය යොමු වෙලා තිබුණේ. කොහොමද මේ ඇසොෆ් ස්ටයිල් යකඩ කම්හලේ හිරවලා ඉන්න සාමාන්‍ය ජනතාව විශේෂයෙන්ම මේ තුවාල වෙච්ච නැත්නම් දැනට හදිසි ප්‍රතිකාර කරන්නට අවශ්‍ය පිරිස කොහොමද මේ ප්‍රදේශයෙන් ඉවත් කරගන්නේ කියන්නේ. ඉතින් ඒක සඳහා රුසියාව දැන් එකඟ වෙලා තියෙනවා දින තුනක සටන් විරාමයක්. ඉතින් මේ සටන් විරාමය බ්‍රහස්පතින්දා ඉඳලා ක්‍රියාත්මක වෙන විදිහට ඔවුන් ඒකට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දින තුනක් ඇසොෆ් ස්ටයිල් කම්හලේ ඉන්න සාමාන්‍ය ජනතාවට ඉවත් වෙන්නට කැමතිනම් ඔවුන්ට යුක්‍රේනයේ හමුදා බලය තියෙන ප්‍රදේශවලට යන්නටත් එහෙම නැත්නම් රුසියාවට ඔවුන්ට ගමන් කරන්නට අවශ්‍ය නම් ඒ පහසුකම සලස්සනවයි කියලා රුසියාව දැන් පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීට අවස්ථා කිහිපයකදීම සුළු සටන් විරාමයන් මේ ප්‍රදේශයේදී ලබාගෙන තිබුණා. ඒ අනුව මේ වෙනකොට 400ක් විතර වගේ පිරිසක් මේ ඇසොෆ් ස්ටයිල් කියන කම්හලෙන් ඉවත් කරගෙන තියෙනවා. ඉතින් ඒ පිරිසට අමතරව තවත් සෑහෙන පිරිසක් සංඛ්‍යාත්මක වශයෙන් අපිට හරියට නිශ්චිතව වාර්තා නොවුනට දැනට දෙපාර්ශ්වයම සඳහන් කරලා තියෙනවා කම්හල තුල ඉන්න පිරිස. මොකද මේ කම්හල කියලා කියන්නේ පොඩි කම්හලක් නෙවෙයි, මේක අක්කර දසදහස් ගණනක විශාල අති විශාල භූමි ප්‍රදේශය සහ මේකේ භූගත බංකර් වගේ දේවල් සෑහෙන සංකීර්ණයක් මේක ඇතුලේ පිහිටලා තියෙන නිසා විශාල පිරිසකට මේක ඇතුලේ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ පිරිස මුදා ගැනීමේ කටයුත්ත තමයි ඊ ආරම්භ වෙලා තියෙන්නේ. නමුත් ඒ කොතරම් දෙනෙක් මේ සටන් විරාමයේ පිළි අරගෙන එළියට එන්න උත්සාහ කරයිද කියන එක ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වෙනකොට උත්සාහයක් අරගෙන තියෙනවා මේ කර්තව්‍ය පිළිබඳව මැදිහත් වීමක් වෙලා විශේෂයෙන්ම සාමාන්‍ය සිවිල් වැසියන්ට යම්කිසි රැකවරණයක් ආරක්ෂාවක් දෙන්න. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර රතු පුරුෂයත් සමග කිට්ටුව වැඩ කරනවා කියලත් වාර්තා වෙලා තියෙනවා.
මේ අතරතුරේදීම වාර්තා වෙනවා මේ වෙද්දී රුසියා තෙල් සඳහා තහනමක් යුරෝපය තුල සිදු කරන්නත් යුරෝපා සංගමය කටයුතු කරනවා කියලා. මොකක්ද මේ අලුත්ම තත්ත්වය?
මෙතන නිපුණ, දැන් රුසියාවේ විශාල ආදාය මාර්ගයක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ තියෙන තෙල් සහ ගෑස් යුරෝපය අනිත් රටවල් වලට විකිණීම තුලින්. ඉතින් දැනටමත් මේ ගෑස් සම්බන්ධයෙන් ලොකු අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා තියෙනවා. මොකද රුසියාව කියනවා මේ ගෑස් වලට ඔවුන්ගේ මුදල් ඒකකය වෙන රූබල් වලින් ගෙවන්නට ඕනේ කියලා. නමුත් යුරෝපේ රටවල් කියනවා ඒක කරන්නත් බෑ, ඒක යුරෝ වලින් පමණයි ඔවුන්ට ගෙවන්න පුළුවන් කියලා. ඉතින් මේක ලොකු මතභේදයට තුදුණු කාරණා බවට පත් වෙලා තියෙනවා. නමුත් තෙල් සම්බන්ධයෙන් යුරෝපේ අනෙකුත් රටවල් බොහොම පහසුවෙන් සහ අඩු මිලට රුසියාවේ තෙල් ලබා ගැනීමට පුරුදු වෙලා තියෙනවා. නමුත් දැන් යුරෝපයේ පාර්ලිමේන්තුව යෝජනාවක් ගෙනල්ලා මේ වෙනකොට විවාද කරමින් ඉන්නවා ඉදිරියේදී රුසියාවෙන් තෙල් නොගෙන සිටීමට. ඇත්ත වශයෙන්ම කියනවා නම් රුසියාවේ තෙල් තහනමකට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට යුරෝපයේ පාර්ලිමේන්තු විවාදයක් ඇති වෙලා තියෙනවා. ඔවුන් තර්ක කරන්නේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම තුළින් රුසියාවේ යුධ යාන්ත්‍රණයට විශාල රුකුලක් ලැබෙනවා. යුධ යාන්ත්‍රණයට මුදල් ලබා ගන්නේ තෙල් විකිණීම නිසාය. මේ නිසා මේ යුක්රේනයේ ආක්‍රමණය වළක්වන්නට ඕන නම් ඒක අඩපණ කරන්නට අවශ්‍ය නම් රුසියාව මුල්‍යමය වශයෙන් පීඩාවට පත් කරන්නට ඔවුන්ගේ තෙල් ලබා ගැනීම නතර කිරීම ඒක හොඳ පියවරක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. ඉතින් මේක එකපාරට නතර කරන්න නෙමෙයි යෝජනා කරලා තියෙන්නේ, අවුරුද්දක විතර වගේ කාලයක් තුලදී ක්‍රමක්‍රමයෙන් රුසියාවෙන් මිලදී ගන්න තෙල් අවම කළා. අවසානයේදී මුළු යුරෝපයේ පුරහම රුසියානු තෙල් වලට තහනමක් පනවන්නට තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳ කාරණාව දැනට සාකච්ඡා වෙමින් පවතිනවා. ඒක දැන් විවාදයට ලක් වෙමින් තියෙනවා. ඒ ගැන අවසාන තීන්දුවක් අපි මං කරන අපිට ඉතා කෙටි කාලෙකින් ලබා ගන්න පුළුවන් වෙයි. ගෑස් සම්බන්ධයෙන් මේ වෙනකොට ගෑස් ලබා නොගැනීමට විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවල් වලින් මේ වෙනකොට එකඟ කාගයක් පළ වෙලා තියෙනවා. මොකද යුරෝපයට විශේෂයෙන්ම සීත ඍතුව වෙලාවෙදී ගෑස් අවශ්‍ය වෙනවා ඒ සාමාන්‍ය නිවෙස් වල පාවිච්චි සඳහා. එය නොකර ඉන්නට මේ අවුරුද්දේ ගෑස් මිල ලෝක වෙළඳපොළේ සෑහෙන දුරට මිල ඉහළ යන්නට හේතුවක් වෙලා තියෙනෙත් මේ රුසියානු ගෑස් වෙළඳපොළට හරිය ආකාරයෙන් නොපැමිණීම.
මේ කරුණ අතරතුරේ රුසියා හමුදා න්‍යෂ්ටික බලය සහිත මිසයිල් අභ්‍යාසයක් සිදු කළා කියලත් මොස්කව් සඳහන් කරනවා නේද බල.
මෙතන මොස්කව් රජය කියන්නේ නඩිමිය පුටින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා තියෙන්නේ ඔහු සතුව තියෙන න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ යම්කිසි අභ්‍යාසයක් කළයි කියලා. විශේෂයෙන්ම දැනට නේටෝ සමාජිකත්වයේ තියෙන රටවල් ආසන්නයේ තියෙන රටවල් ඉලක්ක කරගෙන යම්කිසි අවස්ථාවකදී න්‍යෂ්ටික යුද්ධයක් ඇති වුණොත් ඒකෙදි කොහොමද මේ තමන්ගේ තියෙන න්‍යෂ්ටිකවි පාවිච්චි කරන්න කියන ඒ අභ්‍යාසය. ඇතර මේක පෙරහුරුවක් හරියට අපිට දකින්න පුළුවන්. පෙර සූදානම් වීමක් යම් කිසි විදියකින් න්‍යෂ්ටිකවි පාවිච්චි කරන්න අවශ්‍ය වුණොත් කොයි ආකාරයෙන්ද ඒක කරන්න කියන කාරණාව පිළිබඳ දැන් ඒ පෙරහුරුව පැවැත්වෙයි කියලා රුසියාව ප්‍රකාශයට පත් කළ පිළිබඳ මේකත් ඇත්තටම නේටෝ සමාජික රටවලටත් ඒ වගේම යුරෝපයේ අනෙකුත් රුසියාවේ අවට සිටින අනෙකුත් රටවල් වලටත් අනතුරු ඇඟවීමක් හැටියට තමයි බොහෝ දෙනෙක් මේ වෙලාවේ දකින්නේ. මොකද රුසියාව ප්‍රකාශ කරලා තියෙනවා අවශ්‍ය වුණොත් මේ යුද්ධයට බාහිර පිරිස් අත දැම්මොත් ඒ අවස්ථාවේදී න්‍යෂ්ටිකාවි පාවිච්චි කිරීම පවා සලකා බලන්නට ඔවුන් සූදානම් වෙනවා කියන මේ යුද්ධය. දැනට ඇත්තටම රුසියාව මේක යුද්ධයක් හැටියට සලකන්නේ නැහැ. ඔවුන් මේක සලකන්නේ විශේෂ හමුදා මෙහෙයුමක් හැටියටයි. මේක යුද්ධයක් හැටියට ප්‍රකාශ කිරීමෙන් ඔවුන් වැළකී ඉඳලා තියෙනවා. නමුත් යම් කිසි විදියකට මේක යුද්ධයක් දක්වා ප්‍රවර්ධනය වුණොත් ඒ අවස්ථාවේදී ඔවුන් සතුව තියෙන න්‍යෂ්ටිකාවි පාවිච්චි කිරීමට පැකිලෙන්නේ නැහැ කියන ඒ අනතුරු වැළැක්වීමත් රුසියාව මේ වෙනකොට කළා තියෙනවා.
ඔද ඇමරිකාව පැත්තට හැරුණොත් මොස්කව් ආක්‍රමණයෙන් පස්සේ රුසියානු ජෙනරල් වරුන් කීප දෙනෙකු ඉලක්ක කර ගැනීම සඳහා ඇමරිකානු හමුදා බුද්ධි තොරතුරු ඔස්සේ යුක්‍රේන හමුදාවට උපකාර ලැබී තිබෙනවා කියලත් සඳහන් වෙනවා. මොකක්ද මේ සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ?
නිපුණ මේ හෙළිදරව් කරන්නේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා මේ වෙනකොට යුක්‍රේනයේ තුල රුසියානු හමුදා ජෙනරල් වරුන් 12 දෙනෙක් පමණ ඉලක්ක කරගෙන ඔවුන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් මෙවැනි දුසිමක් විතර රුසියානු හමුදා ජෙනරල් වරුන් ඝාතනයට ලක් වෙන්නේ ඇමරිකාවෙන් ලබා දුන්නු බුද්ධි තොරතුරු පදනම් කරගෙනයි කියලා. ඉතින් මෙතනදී මේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියන්නේ ඒ ඉතාමත්ම සූක්ෂමව ලබාගත්තු ඒ බුද්ධි තොරතුරු යුක්‍රේනයට ලබා දීම තුළින් රුසියාවේ යුද මෙහෙයුම යම් කිසි විදියකට පසුබැස්මකට ලක් කරන්න, එහෙම නැත්නම් ඒක අඩපණ කරන්නට ඇමරිකාවෙන් ඍජුවම සහාය ලැබුණයි කියන මේ බුද්ධි තොරතුරු ඉතාමත්ම වැදගත් කියලා කියනවා. රුසියානු හමුදා බටපිරිස ඉලක්ක කිරීමේදී ඒ හමුදා බට පිරිස්වලට නායකත්වය දෙන ඉහළම තලයේ නිලධාරීන්ට විරුද්ධ එමත්තගේ ඉහළම මට්ටමේ ඉන්න නිලධාරීන් ඝාතනය කිරීම සඳහා මේ විදිහට දුරස්ථ අවි පාවිච්චි කරලා ඔවුන් යුක්රේනයට බොහොම සාර්ථක මේ කටයුත්ත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇමෙරිකාවෙන් ලබා දුන්නු බුද්ධි තොරතුරු පදනම් කරගෙන කියලා. නමුත් ඇමෙරිකට ඇමෙරිකාව නිල වශයෙන් මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඔවුන් ප්‍රතික්ෂේප කළ තියෙනවා මේ විදිහට ජෙනරල් වරුන් ඉලක්ක කරගෙන බුද්ධි තොරතුරු ලබා දුන්නයි කියලා. නමුත් ඇමෙරිකාව පිළිගන්නවා සමස්තයක් හැටියට යුක්රේනය ආක්‍රමණයට එරෙහිව ඔවුන් දක්වන ප්‍රතිරෝධයට යුදමය වශයෙන් සහය දක්වනවායි කියලා. ඒ යුදමය වශයෙන් සහය දැක්වීම මුදල් ආධාර, ඒ වගේම අවි ආයුධ, ඊට අමතරව තවත් තාක්ෂණික සහාය වගේ දේවල් උන් ලබා දෙනවා කියලා තියෙනවා. නමුත් ඍජුවම ජෙනරල් වරුන් ඝාතනය කිරීම සඳහා තොරතුරු දුන්නයි කියන කාරණාව උන් ප්‍රතික්ෂේප කළා තියෙනවා.
2018 සහ 2019 යන වසරවලදී අනතුරට පත්වුණු බෝයිං 737 මැක්ස් ගුවන් යානා සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳව නැවතත් අවධානයක් යොමු වෙලා තිබෙනවා. මෙහිදී බෝයිං 737 ගුවන් යානා නිෂ්පාදකයා සහ ඇමරිකානු රජය අතර ඩොලර් බිලියන 2.5ක බේරුම්කරණයක් අවලංගු කරන ලෙස ටෙක්සාස් හි විනිසුරුවරයෙක් සඳහන් කළා කියලත් වාර්තා වෙනවා. ඉතින් අපි මේ ගැනත් කතා කරමු.
ඔව්, මේකත් ඇත්තටම මේ ගුවන් ගමන් පැත්තෙන් බලපුවාම නිකුණ ඉතාමත්ම වැදගත් කාරණාවක් හැටියට මතුවෙනවා. මොකද අපි දන්නවා මේ බෝයිං සමාගමේ නිෂ්පාදනය කරපු මේ ගුවන් යානයේ මේ නිෂ්පාදනය කිරීමේදී තිබිච්ච දෝෂ මේ ගුවන් යානය ගුවන්ගත කරන්නට සුදුසුද නැද්ද කියන කාරණාව පිළිබඳ නිශ්චිත වශයෙන්ම මේකෙන් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණාව දැනගෙනම මේ ගුවන් යානා වෙළඳපොළට ඉදිරිපත් කළයි කියන චෝදනාව එක්තරා විදියකට බෝයිං සමාගම පිළි අරගෙන ඔවුන් මුලින්ම ඔවුන්ට විරුද්ධව දාපු නඩුව බේරුම් කරන එකදී ඔවුන් ඒක අපි කියනවා නඩු මගට සම්පූර්ණයෙන් පිවිසෙන්නේ නැතිව නඩුව ගොඩින් බේරගන්න කටයුත්තකට යොමු වුණා. ඒ අනුව ඒ අවස්ථාවේදී බෝයිං සමාගම ඩොලර් මිලියන 2500ක් මුදලක් ගෙවලා මේ නඩු කටයුත්ත අවසන් කළා. මෙතනදී ඒ ඩොලර් මිලියන 2500න් මිලියන 500ක් වෙන් කළ තිබුණා. මේ ගුවන් යානා අනතුරු වලින් ජීවිතක්ෂයටපත් වෙච්ච උදවියගේ පවුල් වලට මේ වන්දිය ලබා දෙන්න මිලියන 500ක් වෙන් කළ තිබුණා. ඒ එක්කම ඩොලර් මිලියන 1700ක් විතර වෙන් කළ තිබුණා මේ ගුවන් සමාගම් වලට ගෙවන්න. ඊට අමතරව ඇමරිකාවේ මේ නඩුව සමතයකටපත් කිරීම වෙනුවෙන් දඩයක් හැටියට ඩොලර් මිලියන 243ක මුදලක් ගෙවන්නටත් බෝයිං සමාගම එකඟ වෙලා තිබුණා. මේ අවස්ථාවේදී මේ ගුවන් අනතුරෙන් විපතටපත් වෙච්ච පුද්ගලයන්ගේ පවුල් මේ වෙනකොට මේ අලුත් නඩුවක් දාලා තියෙන්නේ. ඔවුන් කියන්නේ මේ විදිහට මේ නඩුව සමතයකටපත් කිරීම නිසා මේ ගුවන් යානාවල ගමන් කරලා ජීවිතක්ෂයටපත් වෙච්ච උදවියට සම්බන්ධයෙන් හරි ආකාරයෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ. මෙතනදී ඇත්තටම සාවද්‍ය මිනිමෙරුවක් සිද්ධ වුණා. ඒ පිළිබඳ උසාවියකට අදහසක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැයි කියලා මේ බෝයිං සමාගම සහ ඇමරිකානු ආණ්ඩුව සමග ඇති කරගත්ත ඒ ගිවිසුම අවලංගු කරලා නැවතත් මේ පිළිබඳ සලකා බලන්න කියන කාරණාව තමයි මේ ටෙක්සස් අධිකරණය ඉදිරිපත් කළ තියෙන්නේ. ඉතින් බොහෝ විට මේ නඩු කටයුතු ඉදිරියට යන්නේ හැකියාවක් තියෙනවා. එහෙම වුණොත් සමහර විට බෝයිං සමාගමට මේ ඩොලර් බිලියන 2500 නෙමෙයි ඊටත් වඩා වැඩි ගාණක් ගෙවන්න වෙන්නත් පුළුවන් මේ විපතටපත් වෙච්ච උදවියගේ පවුල් වලට. ඒ එක්කම ගුවන් සමාගම් වලට මීට වඩා වැඩි වන්දියක් ගෙවන්නටත් වෙයි. ඒවටත් අමතරව ගුවන් සමාගමේ මේකට වගකීම යුතු උසස් නිලධාරීන් බොහෝ විට සිරගත වීම දක්වා මේ කාරණාව දිග්ගැස්සෙන්න පුළුවන් කියන එක තමයි මේ නඩු නිමිත්තෙන් අපිට වාර්තා වෙන්නේ.
මේ සියලු දේවල් අතර ස්පාඤ්ඤ අගමැතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යවරයාගේ ජංගම දුරකථන ටැප් කිරීමක් සිදු කරලා යම් ආකාරයක දත්ත සොරා ගැනීමක් සිදු වෙලා තිබෙනවා කියලත් වාර්තා වෙනවා. මේ ගැන එහෙමනම් අපි අවසාන වශයෙන්ම අවධානයක් යොමු කරමු.
ඔව් නිපුණ, ඇත්තටම අපි මේ වැඩසටහනෙන් ඊට කලින් අවස්ථාවලදී සාකච්ඡා කරලා තියෙනවා මේ පෙගසස් කියලා කියන මෘදුකාංගය ඕනෑම කෙනෙකුගේ දුරකථනයට රහසිගතව ඇතුල් කරන ඒ දුරකථනයේ තියෙන සියලුම දත්ත, ඒවායේ තියෙන කන්ටැක්ට් ලිස්ට්, ඒව නැත්තම් ඒවායේ තියෙන ඊමේල් වල අඩංගු දේවල්, ඒව නැත්තම් මේ සුරක්ෂිතයි කියලා හිතලා අපි WhatsApp පාවිච්චි කිරීමෙන් කතා කරන ඒ කතා බහ, ඒව නැත්තම් අපි WhatsApp හරහා බෙදා හදාගත්තොත් පින්තූර, ඒ වගේම වීඩියෝ පට අපි අනිත් අයත් එක්කලා බෙදාගත්තොත් ඒ සියලුම කටයුතු සියලුම දේවල් තොරතුරු මේ පෙගසස් කියන මෘදුකාංගය තුළින් ඒ මෘදුකාංගයේ සතු එමත් ඒ මෘදුකාංගයේ පාලනය කරන කෙනෙකුට ලබා ගන්න පුළුවන් කියලා මීට කලින්ත් අපි කතා කරලා තිබුණා. මේ අවස්ථාවේදී මේ පෙගසස් කියන මෘදුකාංගය පාවිච්චි කරලා ස්පාඤ්ඤයේ අග්‍රාමාත්‍යවරයාත් ඒ වගේම ආරක්ෂක ඇමතිවරයාගේ දුරකථන ටැප් කරලා ඒවට රහසිගතව ඇතුල් වෙලා මේ තොරතුරු ලබා ගත්තයි කියලා ස්පාඤ්ඤ රජය ප්‍රකාශයට පත් කළ තියෙනවා. ඉතින් අපි දන්නවා මීට කලින් අවස්ථාවේදී ජමල් කෂෝජි කියන සෞදි මාධ්‍යවේදියාගේ ජංගම දුරකථනයටත් මේ විදිහටම පෙගසස් මෘදුකාංගය ඇතුළත් කරලා ඔහුගේ ගමන් බිමන් පිළිබඳ තොරතුරු ලබාගෙන පසුව ඔහුව ඝාතනය කරන තත්ත්වයටත් පත් උනායි කියලා මේ වෙනකොට චෝදනාවක් එල්ලවලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ විදිහට ස්පාඤ්ඤ රජය තමන්ගේ අග්‍රාමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක්ගේ ජංගම දුරකථන මේ විදිහට හැක් කළා, එහෙම නැත්නම් ඒකේ තොරතුරු හොරෙන් ලබා ගත්තයි කියලා දැන් ස්පාඤ්ඤයේ මේ විදිහට එළිදැක්වීම මේ නැවතත් අර පෙගසස් කියන මෘදුකාංගය පිළිබඳ ජාත්‍යන්තර මට්ටමින් ඒ කතිකාව ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකාවත් ඒ වගේම ශ්‍රී ලංකාවේ අසල්වාසි ඉන්දියාවත් මේ මෘදුකාංගය පාවිච්චි කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. මේක විශේෂ ලක්ෂණයක් වෙන්නේ ජංගම දුරකථනයේ අයිති පුද්ගලයාගේ කිසිම දැනුමක්කින් තොරව ටෙලිෆෝන් කෝල් එකක්වත් උත්තර නොදී තියෙන අවස්ථාවකදී දුරකථනයට හොරෙන් ඇතුළු වෙලා සියලුම දත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා. අනේ තරම් ප්‍රබල මෘදුකාංගයක් තමයි මේ පෙගසස් කියන්නේ. ඉතින් ඒකෙන් කරන්න පුළුවන් හානිය මොකක්ද කියන එක නැවතත් තරලියට පැමිණලා තියෙනවා මේ ස්පාඤ්ඤය කරන හෙලිදරව්වත් එක්ක.
ඔදාමල් එහෙමනම් අපට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් සමග මේ සිකුරාදා දවසේ සම්බන්ධ වෙලා ගෙවි ගිය සතියේ ලෝකෙන් වාර්තා වුණු තොරතුරු අපට ගෙනාවට. එහෙමනම් ලබන සතියේත් අපි හමු වෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිකුණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.